මීළඟට රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමනි විනාඩි 4ක කාලයක් ඔබතුමීට ලැබෙනවා.
ස්තුතියි මුලසනී ගරු මන්ත්‍රීතුමනි. අද මාතෘකාවට එහා ගිහිල්ලා මේ වෙලාවේ වෙච්ච සිද්ධියක් කතා කරන්න වටිනවා. පහුගිය සතියේ පොහොර නැහැයි කියලා ලග්ගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ගහකට නැඟපු ගොවි මහත්තයා අද පොහොර දෙනවයි කියලා එන්න කිව්වහම අද එතන ගිහින් පොහොර නැති වෙලා ඒ ගැන කතා කරාම ඒ මිනිස්සයව අත්අඩංගුවට ගන්න තැනට අද මේ රටපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපේ කනගාටුව ඒ වගේම අපේ ඒ කියන්නේ ලැජ්ජයි කියලා එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට අද මාතෘකාවට අදාළව කතා කරොත් 2019 ට සාපේක්ෂව 2020 මධ්‍යම පළාත් සභාවට අනුමත මුදල් 45%කින් අඩු කරලා තියෙනවා. 2019 රුපියල් මිලියන 32,975ක් ලැබුණු මධ්‍යම පළාතට 2020 සෞභාග්‍ය ආණ්ඩුව දීලා තියෙන්නේ මිලියන 1,637යි. මුදල් කොමිසම හැදුවෙම 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන් පළාත් සභා 9ට අවශ්‍ය මුදල් ලබා දෙන්න. හැබැයි මුදල් කොමිසම අද නොකරන්නේත් ඒ වැඩේමයි කියන එක අපි මේ වෙලේ මතක් කරන්න ඕනේ. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මුදල් කොමිසම ගැන මෙහෙම කියනවා, පළාත් සභා පළාත් අවශ්‍යතාව සපුරාලීමේ කාර්යයේ සඳහා ප්‍රමාණවත් අරමුදල් ආණ්ඩුව විසින් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව සහ කොමිෂන් සභාව විමසා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන්කර දිය යුතු වන්නේය. මුදල් කොමිසම හදලා තියෙන්නේ පළාත් සභාවට අර මුදල් වෙන් කරලා දෙන්න. මුදල් වෙන් කර දීමේ වගකීම වෙච්ච මුදල් කොමිසම මුදල් කපන කොමිසමක් බවට අදපත් වෙලා තියෙනවා. මේ කැපිල්ල ලැජ්ජා නැති කැපිල්ලක් කියන්න ඕනේ. මොකද සුද්ධෝ උඩරට මිනිස්සු පෙති ගැහුවා වගේ තමයි 2020 අයවැයව මධ්‍යම පළාත් සභාවේ අර මුදල් කපලා තියෙන්නේ. මධ්‍යම පළාතේ 2019 ඉල්ලුම් කරපු මුදල් රුපියල් මිලියන 20,211යි, ලැබුණ මුදල මිලියන 2,975යි. 2020 මධ්‍යම පළාත ඉල්ලුම් කළ මුදල රුපියල් මිලියන 14,457යි, අනුමත කළ මුදල මිලියන 1,637යි. 2019ට සාපේක්ෂව 2020 මධ්‍යම පළාත් සභාවට අනුමත මුදල් 45%කින් අඩු කරලා තියෙනවා කියලා කිව්වේ මම ඒකයි. සෞභාග්‍යයේ ආණ්ඩුවට ඡන්දේ දුන්න උඩරට මිනිසුන්ට ආණ්ඩුව බොහොම හොඳට සලකලා තියෙනවා කියන එක උඩරටින් ආපු එකම මන්ත්‍රීවරිය හැටියට මම කියනවා. සුද්ධ කන්ද උඩරට මිනිසු පෙති ගැහුවෙත් නැහැ කියලා තමයි කියන්න ඕනේ. ආණ්ඩුවේ ඉන්න උඩරට මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් මේ මුදල් කැපිල්ලට විරුද්ධ වචනයක්වත් කියන්නේ නැහැ. 2019 මධ්‍යම පළාතට දුන්න රුපියල් මිලියන 3000ක මුදල 2020 දී රුපියල් මිලියන 1600ට කපනකොට ඒක හරිගස්සන්න මාතලේ මහනුවර කිසිම කෙනෙක්පත් වෙලා ආපු කතා කරන්නේ නැති එක ගැන මොකද්ද කියන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. මධ්‍යම පළාත් සභාවට මුදල් දෙන්න හදපු මුදල් කොමිසම මධ්‍යම පළාත් සභාව රුපියල් 6ක් ඉල්ලුවාම රුපියලක් දෙනවා. මෙන්න මේක තමයි තත්ත්වය. දකුණ උතුරු මැද විනාඩියක් දෙන්න සබරගම හැම පළාතකම තත්ත්වය මේකයි. මේ අනුමත කරන මුදලෙන් පළාත් සභාවට ඇත්තටම මුදල් විදිහට ලැබෙන්නේ 75%යි. මධ්‍යම පළාතේ පුනරාවර්තන වියදම රුපියල් මිලියන 33,000යි, ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 3,000යි, ප්‍රාග්ධම වියදම රුපියලකට පුනරාවර්තන වියදම රුපියල් 15,000යි. දඹුල්ල විල්ගමුවේ වැව් ටික වේලිලා තියෙනවා. මට විනාඩියක් දෙන්න හදාගන්න සල්ලි නැහැ. අපි ගම්පෙරළිය අරන් ගිහිල්ලා හැදුවා, පළාත් සභාව වලට සල්ලි තිබුණේ නැහැ. රත්තොට පළාත් සභා පාරවල් හදාගන්න විදිහක් නැහැ, සල්ලි නැහැ. ලග්ගල නම් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම පාරවල් මම කාපට් කරා අවුරුදු 4.5 ඇතුළත. විල්ගමුව නාවුල අධ්‍යාපනයේ නංවන්න පළාත් සභාවට මුදල් අවශ්‍යයි. යන්තම් අපේ ආණ්ඩුව කාලේ ගුරුවරු ටික දුන්නා. මාතලේ කුඩා කර්මාන්ත, සාම්ප්‍රදායික වේවල්, සේසත්, පිත්තල, රිදී භාණ්ඩ නගා සිටුවන්නට මුදල් දෙන්නේ නැහැ. හැබැයි පළාත් සභාවේ පඩිගෙවන්න මුදල් වෙන් කරනවා. මුදල් කොමිසමේ ලේකම් මුදල් කොමිසමේ ඉන්නවා. ඒ ලේකම්තුමාම රාජගිරියේ මුදල් කොමිසමේ රැස්වීමේදී අනුමත කරන මුදල් මුදල් අමාත්‍යංශයට ගිහින් භාණ්ඩාගාරයේදී කපලා දානවා කියන එක අපිට බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා. ස්තුතියි.
ඕඩර් ප්ලීස්. ඊළඟට ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය මූල ආසනයට.
එච් නන්දසේන මන්ත්‍රීතුමා
ගරු
මිනිත්තු 4යි.
මූලාසන පුරුඩ ගරු මන්තුමේනි මුදල් කොමිස සභාව විසින් ඉදිරිපත් කරන ලැබ ඇති කාර්යසාධන වාර්තාවේ පළාත් සභාව පිළිබඳව ඉතාමත් වැදගත් කාරණා තුනක් ඉදිරිපත් කරලා තිබෙනවා. පළාත් සභාව සඳහා ප්‍රතිපාදන ලබා දීම, ඒ වගේම සේවක සංඛ්‍යාව තක්සේරු කිරීම, ඒ වගේම පළාත් විගණන වාර්තා පිළිබඳව කටයුතු කිරීම. මම හිතන්නේ මේ කාරණා පිළිබඳව කතා කරන ඉතාම දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් ලැබිලා තියෙන කාලය අනුව මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම නමුත් අද පළාත් සභාවට මුදල් ලබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව මුදල් ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. පළාත් සභාව සම්මත කරලා පාර්ලිමේන්තුවට යවලා පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත කරලා මුදල් කොමිෂමට යවුවට පස්සේ තමයි මුදල් ටික ලබා ගන්න ක්‍රමවේදයේ තියෙන්නේ. නමුත් පහුගිය කාලයේ පැවතුණු යහපාලන ආණ්ඩුව අයවැයක් සම්මත නොකරුවා විතරක් නෙමෙයි පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම නවත්තපු නිසා පළාත් සභාවට අයවැයක් ඉදිරිපත් කරලා සම්මත කරන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඒ නිසා අද අතුරු සම්මත ගිණුමක් කරහා අපේ වර්තමාන මුදල් ඇමතිතුමා ආගමැතිතුමා මුදල් ලබා දීම පිළිබඳව අපි සතුටු වෙනවා වගේම මම හිතන්නේ එතුමාට විශේෂයෙන් අපි ස්තුතිපුද කරන්න ඕන. මොකද හේතුව මම දැන් මේ පළාත් සභාව තියෙන්න ඕන නැද්ද කියන කාරණේ මේ කතා කරන්නේ. අද රටේ සිද්ධ වෙන කාර්යභාරයෙන් විශාලම කාර්යභාරයක් ඉස්ස කරන්නේ පළාත් සභාව. දැන් අද ඒ 13 වෙනි ආණ්ඩුකම සංශෝධනය හරහා පළාත් සභාවට අධ්‍යාපන, සෞඛ්‍ය, ඒවා ගාම සංවර්ධන, වාරි මාර්ග, මහා මාර්ග, ඒ වගේම කෘෂිකර්ම, සත්‍රිස්පාදන සෞඛ්‍ය, මේ වගේ විවිධ විෂයන් 30කට ආසන්න ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දීලා තියෙනවා. එතකොට මේ පළාත් සභාවට ලබා දීලා තියෙන විෂයන්ගේ විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වෙනවා. තවත් විෂයන් කීපයක් ඍජුවම අමාත්‍යංශයට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අමාත්‍යංශ දවන දෙපාර්තමේන්තු දවන අධිකාරි වගේ ආයතන මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය, මාර්ග සම්වර්ධන අධිකාරිය, පූර්ව ලම්බිය සම්වර්ධන අධිකාරිය, මේ වගේ ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක. එතකොට මේ අනුව අද මේ රටේ ක්‍රියාත්මක වෙන මේ ජනතාව සේවය සපයන ජාලය තුළ විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභාව හරහා.
රජතුමා මිනිත්තු දෙක කාලයක්.
ඒ පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙනවා නම් ඒ පළාත් සභාව හොඳ නැත්තම් කාට හරි හොඳ නැත්තම් කරන්න තියෙන්නේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන බලය අපව ගන්න ඕන. එහෙම විවේචනය කරලා හරියන්නේ නැහැ. විවේචනය කරනවා කියන්නේ මේ ජනතාවට කරන්න තියෙන සේවය නැති වෙන කත්තත්. අද උදාහරණයක් ගත්තාම උතුරුමැද පළාත් සභාව මම උතුරුමැද පළාත් සභාවේ හිටපු නියෝජිතයෙක් හැටියට පළාත් සභාවේ තියෙන ආයතන වලින් 90%ක් ජනතාවට සේවය කරන ආයතන 90%ක් පළාත් සභාවටයි තියෙන්නේ. මධ්‍යමාවට තියෙන ටිකයි. පාසල් උදාහරණයක් ගත්තාම පාසල් 817ක් තියෙන උතුරුමැද පළාතේ. හැබැයි 817න් 15 ජාතික පාසල් තියෙනවා. ඒතර ඉතුරු සියලු පාසල්ම පළාත් සභාවෙන් නඩත්තු කරන්නේ පළාත් සභාවේ පාසල් අපේ දරුවෝ ඉගෙන ගන්න පාසල්. ඊළඟ එක තමයි රෝහල් තියෙනවා. රෝහල් සහ සෞඛ්‍ය ආයතන ගත්තාම 124ක් තියෙනවා පළාතේ. හැබැයි මධ්‍යමාණ්ඩර තියෙන දෙකයි. ඒතර ඉතුරු සියල්ලම පළාත් සභාව. ඒතර පළාත් සභාව හරහා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ වගේම කුසී ව්‍යාප්ති සේවය, උපදේශක සේවය, ඒ වගේම මේ පසු වෛද්‍ය සේවාව මේවා ගත්තම 100%ක්ම පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අද මේ පළාත් සභාව පවත්වාගෙන යන්න යාම අත්‍යවශ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. අවශ්‍ය නැත්තම් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර ලබා දීලා තියෙන බලය ආපහු පළාත් මේ මධ්‍යම ආණ්ඩුව ලබා ගන්න ඕනේ. හැබැයි ලබා ගන්න බැරි නම් අපි ඒ දිනේ කවදා හෝ කරනවා නම් ඒ කරන දිනේ දක්වා කාලය තුළ පළාත් සභාව ශක්තිමත් කරලා පළාත් සභාව මැතිවරණය තියලා පළාත් සභාව හරහා මේ කාර්ය කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාව මැතිවරණය පවත්වලා මේකට කරන්න ඕනේ කියන කාරණය තමයි මම කියන්නේ. ඊළඟ දෙවෙනි කාරණය තමයි සේවක සංඛ්‍යාව තක්සේරු කිරීම පිළිබඳව මේක අපි සඳහන් කරලා දැකලා තියෙනවා. හැබැයි මේ තක්සේරු කිරීමට ගන්න නිර්ණායකම ලැබෙන ප්‍රශ්න තියෙනවා. අවශ්‍ය සංඛ්‍යාව තක්සේරු වෙන්නේ නැහැ. හැබැයි ඒ කෙසේ වෙතත් තක්සේරු කර ලබා දෙන සංඛ්‍යාවත් උතුරුමැද පළාත් සභාවට ලැබෙන්නේ නැහැ. පළාත් සභාවට ලැබෙන්නේ උතුරුමැද පළාත උදාහරණයක් ගත්තාම උතුරුමැද පළාත් සභාවේ ගුරුවරු 3000ක් විතර හිගයි. සමහර පාසල් ප්‍රාථමික පාසල් විශාල සංඛ්‍යාවක් තියෙනවා ළමයි 50ට අඩුයි. ගුරුවරු ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි.
ඔබතුමායි කාලය අවසන්.
විනාඩියක් කරුණා කරලා විනාඩියක් පොඩ්ඩක් ලබන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඒ අඩුම ගානේ තක්සේරු කරලා තියෙන ප්‍රමාණය ප්‍රින්සිපල් තක්සේරු ප්‍රමාණවත් ගානක් හරි ලබා දෙන්න කියලා අපි මම යෝජනා කරනවා. ඒ වගේම තමයි පාස අද විශේෂයෙන්ම අපේ අධ්‍යාපනය පරිපාලන සේවා නිලධාරීන් අවශ්‍යතාවයේ 198ක් උදාහරණයක් උතුරුමැද පළාතේ ඉන්නේ 96යි 102ක් හිගයි. එතකොට සුදුවාලියා බවට පත්වනක් තියෙන පත් කරලා තියෙන්නේ කවුද? 198ක් ඕන තැනට 98ක් ඕන තැන 96ක් ලබා දීලා ආණ්ඩුවෙන් එකසිය දෙකයි. මොකද ගිය අවුරුදු තුන තිස්සේම කිසිම කටයුත්තක් කරේ නැහැ. ගිය පහුගිය අවුරුදු තුන තමයි යහපාලන ආණ්ඩුව තමයි මේ පළාත් සභාව අක්‍රීය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ කාරණය තමයි විගණන වාර්තාව පිළිබඳව කරුණු දීපත්
කරලා තියෙන්නේ. ඔබතුමයි කාලය අවසන්යි කතා අවසන්.
විගණන වාර්තාව ගැන සාකච්ඡා කරන්න පළාත් සභාවේ ගිණුම්කාර සභාවක් තියෙනවා. ඒ ගිණුම්කාර සභාවට පක්ෂිකල් දෙකේ මන්ත්‍රීවරු ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එතකොට මේ මධ්‍යමාණ්ඩයෙන් අපේ ජාතික ගිණුම් විගණන කාර්යාලයෙන් ලබා දෙන ගිණුම් වාර්තාව සාකච්ඡා කරන්නේ ඒ ගිණුම්කාර සභාවේ. හැබැයි ගිණුම්කාර සභාවේ නෙමෙයි සාකච්ඡා කරන්නේ. දැන් ගිණුම් වාර්තාව යන්නේ අර හොරාගම්මකින් පේනහඬ. අර නිලධාරීන් විතරයි.
පක්ෂත්තුමා අවසන් කරන්න
කන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන යම් දවසක්ද එතෙක් පළාත් සභාව ශක්තිමත් කරන්න ඕන, මැතිවරණේ පවත්වන්න ඕන, පවත්වාගෙන ගින් ජනතාවට සේවය ලබා දෙන්න ඕන කියලා ඉල්ලා සිටින්නේ මන්නේ.
ගරු හර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 7යි.
හරි, සමා වෙන්න ඕනේ. මම ඒක දැනගෙන හිටියේ නැහැ. So I'll have to speak. අද මේ සභාපතිතුමනි හදිසියම මේ වෙලාව ලැබිලා තියෙන්නේ. මම මේකට විශේෂයෙන් මේ ලෑස්තිුනේ නැති වුණාට මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යයි. අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ මේ මුදල් වියදම් කරන්න මුදල් අපි කොහෙන්ද ලබා ගන්න කියන එක. වියදම් කරන්න ලබා ගන්න එපා. දැන් අලුතෙන් අපේ නිවාඩ් කබ්‍රාල් මහත්මයාව පත් කරලා තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. එතුමාගේ කාර්යභාරය හොඳට කරගෙන යන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ කෙසේ වෙතත් දැන් එතුමාට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද දැන් හැම තැනින්ම අපිට අහන්න ලැබෙන්නේ අතනින් මුදල් කැපුවා, මෙතනින් මුදල් කැපුවා, ඊළඟ තැනින් මුදල් කැපුවා, මුදල් නැහැ. දැන් මං දැක්කා කබ්‍රාල් මහත්මයා කියලා තියෙනවා මේ විදේශිකයන් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල ආයෝජනය කරන්න සූදානම් නම් ඩොලර් මිලියන 25 ඉඳලා ඩොලර් මිලියන 1000 දක්වා ඔවුන්ගේ විදේශ විනිමය අවධානම ආණ්ඩුව විසින් බාර ගන්න සූදානම් කියලා. මම කැමති දැනගන්න ඒ කතාව අපි පත්තරවල දැක්ක එක ඇත්තද කියලා. ඔබතුමා කියන්නකො මට ඇත්තද කියලා එක. නෑ, එහෙම නෙමෙයි. අපේ සම්ප්‍රදායක් තියෙනවා ගරු ඇමතිතුමා. නෑ, මම බාධා කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. ඇමතිවරයා ඉන්නවා නම් මන්ත්‍රී කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා නම් ඒ ඇමතිතුමා සාමාන්‍යයෙන් උත්තරයක් දෙනවා. මේ මගේ වෙලාව නෑ, මගේ වෙලාව. මම අහන්නේ ඒ පත්තරවල තියෙන කතාව ඇත්තද? නෑ නෑ, ඔබතුමා ඊළඟට කතා කරාම මට ඒකට උත්තර දෙන්න වෙලාවක් නැහැනේ. අපිට මේක සංවාදයක්. මේ අද මෙතන සෙනගත් නැහැ. ඔබතුමා අවුද නැද්ද කියන්නකෝ. Thank you.
මෙතනදී සම්ප්‍රදායට වඩා මම ඔබතුමාගේ ප්‍රශ්න ඔක්කොම එකතු කරලා මම එකට උත්තර දෙන්නම්. ඒ හින්දා බය වෙන්න එපා. ඔබතුමා රැඳිලා
ඉන්න මම කතා කරන්න. නෑ නෑ, මම බය නැහැ. මම බය නැහැ.
ඔබතුමා කතා කරන්න, ඔබතුමාගේ ප්‍රශ්න ඔක්කොම අහන්න.
නෑ, මට මගේ ප්‍රශ්නේ මේක.
ඔක්කොම අහලා
මගේ
ඔබතුමාට සෑහීමට පත් වෙනකම් ප්‍රශ්න අහන්න.
නෑ නෑ, මගේ පොඩ ප්‍රශ්නේ දෙන්නේ ඔබතුමා. එක ප්‍රශ්නේ
උසාවියක් නෙමෙයි.
මට උසාවියක් නෙමෙයි.
ඔබතුමා
දැන් මේකේ අවුරුදු ගානක්
කල් ඉඳලා තිනවා.
දැන් මේ අපේ 11 වෙනි අවුරුද්ද මේකේ. ඉතින් සාමාන්‍යයෙන් ගරු ඔබතුමා අලුතෙන් මේක ඩාවේ.
පොඩ්ඩක් ඉන්න ඉතින්.
සාමාන්‍යයෙන්
ගන්න පොඩ්ඩක්.
කියන්න.
පොඩ්ඩක් ඉන්න ඉතින් ඔබතුමා පොඩ්ඩක් සෑහීම පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉන්න රුකෝ මන්ත්‍රීතුමා.
නෑ නෑ.
දැන් මෙතනදී අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ මේ මුදල් කොමිසම පිළිබඳව.
හරි,
මුදල් කොමිසම පිළිබඳව මම ඔබතුමාට වඩා පොඩ්ඩක් හරි දන්නවා. මොකද මම එතන අවුරුදු 9ක් හිටියා.
හරි,
පාර්ලිමේන්තුව ඔබතුමා අවුරුදු 11ක් ඉඳලා තියෙනවා. ඒක ඇත්ත.
හරි,
දැන් ඔබතුමා අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න සූදානම්. මම සූදානම් වෙලා ඇවිල්ලා තියෙනවා. ඔබතුමා අහන ඔක්කොම ප්‍රශ්න වලට මම උත්තර දෙනවාද? ඉතින් ඒ නිසා ඔබතුමාගේ කතාව ඉවර කරලා කරුණාකරලා මෙතන රැඳිලා ඉන්න මම මේ ප්‍රශ්න වලට ඔක්කොම උත්තර දෙනවා.
හරි,
ඒ නිසා ඔබතුමා ඉවසීමෙන් ඉන්න.
හරි 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 හරි. මම අහුවේ එකම ප්‍රශ්නයක් ගරු සභාපතිතුමිය. ඒ තමයි මේ පළාත් සභාවලට සල්ලි නැහැ කියලා ඔබතුමිය කිව්වා කතාවේදී. ඔබතුමිය කිව්වා 14000ක් කිල්ලුවාම 1700යි කිව්වා දුන්නේ. 22000ක් කිල්ලුවාම 2800යි කිව්වා දුන්නේ. ඒකට ඔබතුමිය කිව්වා ඒකට හේතුව තමයි මුදල් නැහැ කියලා. දැන් පොඩකට කලින් වේලුකුමා මන්ත්‍රීතුමා
අනුරුද්ධ අරුන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගෙන් ඇහුවා මේ වතුකරේ ගෙවල් හදන එක සම්බන්ධයෙන්. එතකොට එතුමා කිව්වෙත් ඒව හදන්න සල්ලි නෑ කියලා. ඒක සමහර වෙලාවට පළාත් සභාව දැන් ඔබතුමිය කතා කරේ පළාත් සභාවට සල්ලි දෙන්න සල්ලි නෑ. සල්ලි දෙන්න සල්ලි නැත්තේ මොකද? සල්ලි නැත්තේ ගියපාර දෙසැම්බර් මාසේ අර බදු සංශෝධන කරලා බලාපොරොත්තු වෙච්ච නොවිරු විදියට රුපියල් බිලියන අපි දකින විදියට අපි මේ මේ විශ්ලේෂණවල වාර්තාවල කියවන විදියට රුපියල් බිලියන 600ක විතර මදිපාඩුවක් තියෙනවා කියලා. එතකොට බලාපොරොත්තු වුණා නම් රුපියල් බිලියන 2000ක ආදායමක් ලබා ගන්න මේ අවුරුද්දේ, එහෙමනම් රුපියල් බිලියන 1400ක වගේ ආදායමක් තමයි ලැබෙන්නේ. එතකොට කොච්චර පාරවල් හදන්න සල්ලි නැති වුණත්, කොච්චර ඉස්පිරිතාල හදන්න සල්ලි නැති වුණත්, කොච්චර ත්‍රිපෝෂ ලබා දෙන්න සල්ලි නැති වුණත් ගරු සභාපතිතුමියනි, ඒ සල්ලි දෙන්න බැරි වෙන්නේ ආණ්ඩුවේ ආදායම වැටලා තියෙන නිසා. ඉතින් ඒකයි මම අහන්නේ මෙතුමාගෙන් ඇහුවේ. මෙතුමා නොයෙකුත් කතා කිව්ව ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. එකම ප්‍රශ්නේ ඇහුවේ. එතකොට පිටරටින් අපි ගේනවා නේද? දැන් උදාහරණයක් හැටියට අපි කියවපු විදියට අපිට තේරුනේ මෙන්න මේකයි. අපිට දැනගන්න ඕනේ මෙහෙමයි. දැන් අපි හිතමු විදේශිකයෙක් ලංකාවට ආයෝජනය කරන්න ගේනවා ඩොලර් මිලියන් 100ක්. හරි, ඩොලර් මිලියන් 100ක් ගන්න. ඒක
ඔබතුමාට තව මිනිත්තු දෙකක්
තියෙනවා. හරි, එතකොට ඒක රුපියල් වල අපි ආයෝජනය කරනවා. හරිනේ ගරු මන්ත්‍රී ඇමතුමා, ආයෝජනය කරලා ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ මේකේ ප්‍රතිලාභ ලැබුවයින් පස්සේ බැරි වෙලාවක රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවා නම් ඩොලරකට සාපේක්ෂව අර අවුරුද්දෙන් පස්සේ රුපියල් ඩොලර් කරනකොට මම කියෝපු විදියට මට ඇඟුනේ කබ්‍රාල් මහත්තයා කියලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. රුපියල් අවප්‍රමාණ වුණාට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ එදා ආයෝජනය කරපු ඩොලර් රුපියල් අනුපාතයටම අපි ඔබට නැවත ඩොලර් වලට මේ හරව ගන්න අවස්ථාව ලබා දෙන්නම් කියලා. එහෙම වුණොත් අපේ ප්‍රශ්නේ වෙන්නේ කවුද ඒ බර දරන්නේ? රයිට්? ජොන්ස්නවතුම මම මේ වැදගත් කතාවක් කියන්නේ. I mean, what kind of a swap is this? I understand there are swaps in the market. But are these market determined swaps? What is the premium that the one has to pay for the swap? If it is a market determined swap, there is a premium that you need to pay for it. That's okay. But from what we understood, Honorable Minister, which I want a clarification is, if the central bank is going to take that exchange rate risk, if that is the case, then of course you open the floodgates, you can bring any amount of dollars here, and then you can actually appreciate the rupee, not the dollar, to whatever it is that one wishes to. But then at what cost? At what cost? Who is going to take the loss? අනේ ජොනි අමතුමා, ඔය නම කමන්නේ නැහැ. ඔය හරි. එතකොට who is going to take the loss? ඒ කියන්නේ අර විදේශිකයන්ට මුදල්.
මගේ නම ඔබතුමාගේ. නෑ දැන් මෙහෙමයි. දැන් ඔබතුමාගේ නම කියවෙන්න නැගිට්ට මගේ යාළුවා ඒ කාලේ ඉඳලා. දැන් ඇත්තට ඔබතුමාගේ දක්ෂෙක් ඇයි රන්ලිකසි මහත්තයා දෙන්නේ නැතුව රලි කරුණ මහත්තයාට මුදල්
දෙවන්නේ?
It's not a point of order.
ඔබතුමායි
කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා.
විනාඩිය නවත්තන. විනාඩිය නවත්. එතකොට මම දැනගන්න ඕනේ. එතකොට ඒ පාඩුව දරන්න. Now we will get next time, not to worry. We will win and we are still young. We have long. Johnny, ඔය අපිත් එක්කනේ හිටියේ. ඔය අපිත් එක්ක ඉඳලා ඔක්කොම දේවල් මේ පැත්තට ඈ.
ඔබතුමාගේ කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා.
එතකොට මම නවතන. එතකොට අපේ අහන්නේ ගරු සභාපතිතුමිය කබ්‍රාල් ඇමතුමාගේ ඒ මුදල් ඒ විදේශිකයන්ට අවදානමක් නැතුව ලබා දෙනකොට ඒ loss එක දරාගන්නේ අපේ රටනම්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් අරගෙන ෆොරිනර්ස්ලට මේ මුදල් ලබා දෙන්නේ අනවද කියන එක තමයි. හරි, එහෙමනම් yes sir.
මේ 2015 ඉස්සෙල්ලා බැංකු පොලිය තිබ්බේ 108.9% ආවා. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව ආවෙන් පස්සේ 114.15% නැග්ගා. කොහොමද ඒ වුනේ?
මෙහෙමයි 114.15% නැග්ගේ නෑ. ඔබතුමා බලන්න මා no. Oh, you have taken so many loans. I don't.
Huh? Who has taken loans?
You took many loans. Let me make a point.
Mama,
Mage
Kata. Kada Mastan Garu Mantrituma. ඔබතුමාට මිනිත්තු 4යි.
උරුපිනර අවර්ගලේ අරසියල් අමෙපින් 13 තිරත චට්ටතෙන් කීල උරුවාක්කපට නිදි ආනෙක්කල වෙන ඉන්දිය පොරතපාඩු පැටි විවාදිකෙ මින්ද විවාදතේ පංගෙට්ක සන්දර්පම් ක්‍රෙතදේට මල්චරහිරේ 9වද පාරාලමන්ත්‍රතිල් සේවයට எனக்கு மக்கள் ஆணையை உறுதி செய்த வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்களில் வாழும் எனது அன்புக்குரிய தமிழ் முஸ்லீம் சிங்கள மக்களுக்கு என்றும் நன்றி கூற நான் கடமைப்பட்டுள்ளேன். தேர்தலில் போட்டியிட்டு முதன்முறையாக வெற்றி பெறுவது ஒரு சந்தர்ப்பமாக இருந்தாலும் இரண்டாம் முறையும் அதிகூடிய வாக்குகளை பெற்று வெற்றி பெற்ற அரசியலில் நிலைத்திருப்பது ஒரு பாரிய சவாலும் சாதனையுமாகும். குறிப்பாக நாடாளுமன்ற ரீதியில் ஸ்ரீலங்கா பொதுஜன பெரமுன கட்சியில் போட்டியிட்டு வெற்றி பெற்ற ஒரே ஒரு முஸ்லீம் உறுப்பினர் என்ற கௌரவத்தில் இந்த உயரிய சபையில் மீண்டும் உரையாற்ற கிடைத்ததை இற்று இறைவனுக்கும் அதே போல எமது பன்னி அதாவது வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்ட மக்களுக்கும் மீண்டும் நன்றிகளை கூறுகின்றேன். இந்த நாட்டின் அரசியல் கலாச்சாரத்தில் தெளிவானதொரு மாற்றத்தை செய்வதற்கு நடவடிக்கை எடுத்துள்ள எமது அரசாங்கம் நாட்டின் உற்பத்தி பொருளாதாரம் ஒன்றை கட்டி எழுப்புவதற்கு நடவடிக்கை எடுத்துள்ளது. தலைமை தாங்கம் உறுப்பினர் அவர்களே, அதிமேதக ஜனாதிபதி அவர்களின் கொள்கை பிரகடன உரையில் பல ஆண்டுகளாக தாம் வாழ்ந்து வரும் காணிகளுக்கு உரிய உறுதிகள் கிடைக்கப்பெறாத மக்களுக்கு உரிய முறைகளின்படி உறுதிகளை வழங்குவோம், உரிய மாற்றீடுகள் இன்றி பல பரம்பரையாக வாழ்ந்து வந்த தாம் பயிர் செய்கை நடவடிக்கையில் ஈடுபட்டு வந்த நிலங்களிலிருந்து எவரையும் வெளியேற்ற மாட்டோம் என குறிப்பிட்டார். இது தென்பகுதி மக்களைப் போலவே வடகிழக்கு மக்களுக்கும் கிடைத்த ஒரு பாரிய வெற்றியாகும். அதுபோல் உண்மையிலே எமது மக்கள் இடம்பெயர்ந்து 90ஆம் ஆண்டு இடம்பெயர்வையலால் அவர்கள் மன்னார் மாவட்டத்தில் வாக்காளர்களாக இருந்து கொண்டு அவர்களுடைய அவர்களுக்கு சரியான ஒரு மீள்குடியேற்றங்கள் ஒழுங்காக செய்து கொடுக்கப்படவில்லை என்ற ஒரு காரணத்துக்காக அவர்கள் தற்காலிகமாக புத்தளத்தில் இருக்கின்றார்கள். அவர்களுடைய இந்த வாக்குப்பதிவுகளையோட தேர்தல் அதாவது எலெக்ஷன் கமிஷன் வந்து அந்த அவர்கள் இருக்கும் மாவட்டத்தில் தற்காலிகமாக இருக்கும் மாவட்டத்தில் பதிய வேண்டும் என்று கூறுவது உண்மையில் இன்று ஒரு பாரிய அசௌகரியத்தை உருவாக்கி இருக்கின்றது. அவர்கள் அவர்கள் விரும்புகின்றார்கள் தாங்கள் மீள்குடியேற்றம் சரியாக நிறைவு பெறும் வரைக்கும் அவருடைய மீள்குடியேற்றத்தை பூர்ணமாக நிறைவு செய்யும் வரைக்கும் தாங்கள் தற்காலிகமாக தான் அங்கு இருக்கின்றோம், தமது வாக்குகள் மன்னார் மாவட்டத்திலே பதிய வேண்டும் என்று கூறும் பொழுதும் அதை எலெக்ஷன் கமிஷன் இந்த இடத்துல வந்து அவர்களுடைய வாக்குப்பதிவுகளை உரிய முறையில் பரிசீலனைகள் செய்யாமல் அதை அந்த மாவட்டத்தில் பதியாமல் கூடுதலாக வெட்டி புத்தள மாவட்டத்தில் பதிய வேண்டும் சொல்வது இன்று அவர்களுக்கு ஏற்பட்டுள்ள ஒரு பெரிய ஒரு அசௌகரியம். அவர்களுடைய உரிமைகள் பறிக்கப்படுகின்ற நிலைமையில் அவர்கள் இன்று கூறுகின்றிருக்கின்றார்கள் என்ற அடிப்படையில் இந்த கமிஷன் அதாவது தேர்தல் கமிஷனோட இதில் சரியான அவர்களுக்குரிய அதிகாரங்களை அவர்கள் உரிய முறைகளை பயன்படுத்தி நான் நினைக்கின்றேன். அந்த மக்களுடைய மனிதாபிமானம் அவருடைய இருப்புகள் கேள்விக்குறியாக்கப்பட்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் மனிதாபிமானமற்ற முறையில் அவர்களுடைய வாக்குகளை மன்னார் மாவட்டத்திலிருந்து நீக்கி புத்தள மாவட்டத்தில் பதிவு செய்வது என்பது ஏற்றுக்கொள்ள முடியாது. அதால் நான் நினைக்கின்றேன் தேர்தல் அதாவது தலைவர் அதாவது கமிஷன் எலெக்ஷன் கமிஷன் சேர்மனும் அதே போல் அந்த குழு உரிய முறையில் பரிசீலித்து அவர்களுடைய வாக்குகளை தொடர்ச்சியாக மன்னார் மாவட்டத்தில் பதியக்கூடிய ஒரு சூழ்நிலைகளை அவர்களுக்கு ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்று இங்கு கூறிக்கொள்றதோட அதே போல கௌரவ தலைமை தாங்க உறுப்பினர் அவர்களே, இந்த மாகாண சபை முறையை இந்த 20வது திருத்த சட்டம் இங்கே சபையில் சமர்ப்பிக்க அதை அதி உயர் பாராளுமன்ற சபையில் சமர்ப்பிக்கப்பட்ட பொழுது பாரிய சில கேள்விகளை அதாவது இந்த மாகாண சபை முறையே இல்லாமல் ஆகிவிடும் என்று கூறினார்கள். ஆனால் நாங்கள் இந்த எமது இந்த அரசாங்கம் அப்படி இல்லை, மாகாண சபை தொடர்ச்சியாக இருக்கும் என்பதனை காட்டுவதற்குரிய ஒரு சந்தர்ப்பமாக இது அமைகின்றது. அதே போல இந்த மாகாண சபைகளுக்குரிய திருத்த சட்டம் மூலத்தின் பிரகாரம் மாகாண சபைக்குரிய அதிகாரங்கள் இன்னும் பலப்படுத்த வேண்டும், அதிகாரங்கள் பரவலாக்கல்கள் உறுதி செய்யப்பட வேண்டும் என்று இங்கு கூறிக்கொள்வதோடு எந்த வகையிலும்
நன்றி
தேங்க்யூ.
කුමාරතුංග ගරු මන්ත්‍රීතුමා.
මුලාසනාරූට ගරු මන්ත්‍රීතුමිනි, මුදල් කොමිෂම පිහිටුන් ලැබුවේ 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඉංගියානු බලපෑම නැත්නම් බලහත්කාරය යටතේ ගෙන ආ 13 වෙනි සංශෝධනය මගිනුයි. පළාත් සභාව සඳහා රාජ්‍ය ප්‍රතිපාදන
ඔබතුමාට මිනිත්තු 4ක් තියෙනවා
ලබා දීම තමයි මුදල් කොමිෂන් සභාවේ කාර්යභාරය වෙන්නේ. පළාත් සභාව සඳහා 2015 වසරේදී දරා ඇති වේදම රුපියල් බිලියන 198.1, 2016 වසරේදී රුපියල් බිලියන 195.1, පැමිණෙන කොටය රුපියල් බිලියන 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ මුළු වියදමින් ප්‍රතිශතය ක්‍රියට ගත්තොත් මෙය 2015දී 8.6, 2016දී 8.36 වශයෙන් 8.5 වැනි සාමාන්‍යයක් පවතිනවා. දැන් මහජන නියුතියන් වෙනුවෙන් කරන වියදම පිළිබඳව සමාජයේ විශාල විවේචනයක් තියෙද්දී මේ ගරු සභාවේ අධ්‍යාපන ඇමතිවරයෙක් සිටිද්දී පළාත් සභාව විනුවෙන් උත් තවත් අධ්‍යාපන ඇමතිවරු 9 දෙනෙක් අපි ජනතාවගේ බදු මිදුලින් නඩත්තු කළ යුතුද? මේ ගරු සභාව මුළු රටම නියෝජනය කරන මහජන මන්ත්‍රීවරුන් 225කින් නියෝජනය වෙද්දී තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් 455ක් වෙනුවෙන් අපි ජනතාවගේ මුදල් වියදම් කළ යුතුද? දැන් මේ සම්බන්ධයෙන් මේ ගැටලුව මතුවී තියෙන අවස්ථාවක බලයේ බෙදී වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රස් එක එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ සියලු කොටස් එකතුව පළාත් සභා අක්‍රීය තත්ත්වයට පත් කර ඇති මොහොතක එය යලි ක්‍රියාත්මක කිරීමට ධර්ණ ප්‍රයත්නන්ට පෙර මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථාව ගෙනා යුතු බවයි අපේ හැඟීම. පළාත් සභා ව්‍යුහය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශිත පත් කළා. පළාත් සභා ක්‍රියාත්මකව තිබුණා නම් කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් විය හැකිව තිබුණු බව කල්පනා කර බලන්න. මේ පළාත් සභාවල බෙදීම් තිබුණා නම් අපිට එක රජයක් හැටියට එක රාජ්‍ය යාන්ත්‍රණයක් වෛද්‍ය සේවයක් සහ බුද්ධිංශ ඇතුළු ත්‍රිවිධ හමුදාව නොයදෙව්වා නම් මේ කොවිඩ් වසංගතය මේ ආකාරයට අපිට මර්ධනය කරන්න පුළුවන් වෙනවද? උතුරු පළාතේ කොවිඩ් වසංගතය පැතුරුණා නම් අපිට ඒ දේශසීමා මායිම් මිරි වලින් බාධා පැමිණුණා නම් වසංගතයට ඒ මායිම් මිරි බලපානවද? ඒ නිසා
තව මිනිත්තු දෙකක් තියෙනවා.
අපි දකිනවා මේ මුළු රටක් හැටියට මේ රට මේ කුඩා දූපත පාලනය කිරීමේදී සමස්ත ජනතාවට සිත සැලසීම සඳහා ඒකීය රාජ්‍ය ව්‍යුහය වඩා ප්‍රයෝජනවත් බව අපි මේ පාර්ලිමේන්තු උත්තරීතර බව ගැන බොහෝ විට කතා පවත්වනවා. අපි මේ සභාවේ නිරන්තරයෙන් එයට ඇහුම්කන් දෙනවා. එතකොට මේ උත්තරීතර සභාවේ ඕනෑම පනතක් සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ හැකිව තිබියදී පළාත් සභාවක ප්‍රඥප්තියක් රටේ පොදු නීතියට යටත් කිරීමට මේ උත්තරීතර සභාවේ 3/2 අනුමැතියක් අවශ්‍ය වෙනවා නම් කුමක්ද අපි කතා කරන මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව? පසුගිය ජනාධිපතිවරණෙදිත් මහමැතිවරණෙදිත් මේ රටේ ජනතාව ගෝඨාභය ජනාධිපතිතුමාගේ එක රටකට එක නීතියක් කියන ප්‍රතිපත්තිය ඉහෙලින්ම අනුමතකට තිබෙනවා. එතකොට මේ ගරු සභාවෙන් පරිබාහිරව නීති සම්පාදනය කළ හැකි ආයතන 9ක් පවතිනවා නම් ඒ එක රටක එක නීතියක් පිළිබඳ මූලධර්මය උල්ලංඝනය වන්නේ නැද්ද? 16 වෙනි සංශෝධනය හරහා 13 වෙනි සංශෝධනය තවදුරටත් ඉදිරියට ගෙනෙමින් ගෙන ඇති 16 වෙනි සංශෝධනය හරහා උතුරු නැගෙනහිර පළාත්වල සිංහල භාෂාව භාවිතයට නොයෙකුත් සීමාවන් පනවල තියෙනවා නම් ඒ අපි කතා කරන එක රටක එක නීතිය පිළිබඳ අදහස කුමක්ද? කරු ජනාධිපතිතුමා පහුගිය නිදහස් දින උළෙලෙදී ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් කියන කාරණය අවධාරණය කරමින් එතුමා කිව්වා එතුමා කනගාටුවට පත් වෙනවා කියලා. මුළු රටේම ආදායම් ඉපෙවීමේ හැකියාව එහෙමත් නැත්නම් අධ්‍යාපන පහසුකම් එසේත් නැත්නම් සෞඛ්‍ය පහසුකම් ඒකාකාරී ලෙස බෙදී නොතිබීම ගැන අපි පළාත් සභා හැටියට වෙන්වෙන්ව මේ කාරණාවලට කටයුතු කරන්න ගියොත් අපි නම් දකින්නේ ඒ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මුළු රටම සමස්තයක් හැටියට මුළු ජනතාවම එක රටක එක ජනතාවක් හැටියට ඉහළට ඔසවා තැබීමේ ඒ පැතුමට විශාල තර්ජනයක් නැත්නම් විශාල අවදානමක් සිද්ධ වෙන බවයි. ඒට අනර්ථයක් සිද්ධ වෙන බවයි. ඒ නිසා අපේ අදහස නම් මේ රටේ ජනතාව මේ ජනාධිපතිවරණෙදිත් ඒ වගේම මහමැතිවරණෙදිත් පෙර නුවිවුරු ලෙස මේ කොවිඩ් වසංගතයේ තර්ජනය තිබේදී ඡන්දපොලට ගිහිල්ලා තමන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කළේ මේ රටට පසුගිය අවුරුදු 40 පුරා ඒ අපේ රට ගමන් කරපු දිශානීතිය වෙනස්කොට නව ගමනක් ආරම්භ කිරීමටයි. ඒ නව ගමන සඳහා නව ව්‍යවස්ථාවක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එතෙන්දී අපි හිතනවා මේ පළාත් සභා ක්‍රමයේ තියෙන අනර්ථකර භාවය ගැන අපේ රජය තීන්දුවක් ගත යුතුව තිබෙනවා කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි. Honorable SM Muhammad Muzaharaf, you have 3 minutes.
3 minutes?
Yeah.
Oh, they said 7 minutes. தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய இந்த விவாதத்தில் எனக்கும் பேச கிடைத்தமை மிகுந்த மகிழ்ச்சி அளிக்கிறது. அந்த அடிப்படையிலே இந்த பாராளுமன்றத்தில் ஏறத்தாழ 1 மாதம் நிறைவு பெறுகின்ற இந்த சூழ்நிலையில் முதலாவது அமர்விலே அக்கிராசன உரையில் எமது அதிமேதகு ஜனாதிபதி அவர்கள் பேசுகின்ற போது ஒரே நாடு ஒரே சட்டம் என்கின்ற ஒரு விடயத்தை வலியுறுத்தியிருந்தார். ஒரே நாடு ஒரே சட்டம் என்கின்ற விடயத்தினூடாக எதை சொல்ல வருகிறார் என்பது தொடர்பான வாத பிரதிவாதங்கள் இன்னும் பாராளுமன்றத்தில் சென்று கொண்டுதான் இருக்கின்றன. ஏனென்றால் எது அந்த வாசகத்தின் மீது எந்த விடயம் இங்கே அமுல்படுத்தப்பட போகிறது என்பது தொடர்பான ஒரு தெளிவின்மையால் அந்த வாத பிரதிவாதங்கள் நடக்கின்றன. ஆனால் ஒரே தேசம் ஒரே குரல் என்பதாக பரிச்சயமான ஒரு ஒரு அழகான வாசகம் போல்தான் ஒரே நாடு ஒரே தேசம் என்கின்ற வாசகமும் மிகவும் அழகாக கவரக்கூடியதாக இருக்கிறது என்பதில் மாற்று கருத்தில்லை. ஆனால் அது எத்தகையதாக வரப்போகிறது என்கின்ற ஒரு பயம் இப்போது சிறுபான்மை சமூகத்துக்குள் தொற்றியிருக்கின்ற சூழலில் நான் மிக வினைத்திறனாக இந்த விடயம் தொடர்பாக கருத்தாற்றுவதாக இருந்தால், ஒரே நாடு ஒரே சட்டம் என்பதன் ஊடாக சகல சமூகங்களுக்கும் ஒரே சட்டம் பிரயோகிக்கப்படுகின்றது என்கின்ற அடிப்படையில் ஒரு சிறுபான்மை சமூகத்தினுடைய தனியார் சட்டங்களை நீக்குவதென்பதே இதனுடைய முதன்மை நோக்கு என்பதாக இருந்தால் அது நிச்சயமாக ஒரு அபாயகரமானதான ஒரு சட்டமாகத்தான் இருக்கும். அரச கர்மமொழி சட்டம் என்பதாக அழகியதொரு பேரிலே 58ஆம் ஆண்டு கொண்டு வரப்பட்ட சட்டம் தனிச்சிங்கள சட்டமாக கொண்டு வந்ததால் இங்கே எவ்வளவு தூரம் இனங்களுக்கிடையிலே விரிசலை ஏற்படுத்தியது என்பதை நான் இங்கே ஞாபகப்படுத்த விரும்புகின்றேன். அவ்வாறானதொரு சட்டமாக இது இல்லாமல் ஒரே நாடு ஒரே சட்டம் என்பது சகல இனங்களுக்குமான கௌரவத்தை கொடுத்து சகல மக்களையும் பாதுகாக்கின்ற ஒருங்கிணைக்கின்ற ஒரு சட்டமாக இருக்க வேண்டும் என்பது என்னுடைய விருப்பமாக இருக்கின்றது. அண்மையிலே புல்மோட்டையிலே இல்மனைட் கூட்டு தாபனத்திலே 6 வருடங்களாக வேலை செய்த ஒரு முஸ்லிம் பெண்மணி, அவர் 6 வருடங்களாகவும் குறித்த ஒரு ஆடையை முழு உடலையும் மறைக்கக்கூடிய, அவர் ஒரு பெண் உலமாவாக இருக்கின்றார், முழு உடலையும் மறைக்கக்கூடிய மிகவும் ஒழுக்கமான ஆடையோடு வளமையாக இந்த காரியாலயத்துக்கு வந்து பணிபுரிந்து செல்கின்ற ஒருவராக இருந்தார். ஆனால் இந்த ஆட்சியிலே அவருக்கு தொடர்ச்சியாக தொல்லைகள் கொடுக்கப்பட்டிருக்கின்றன. சாரியை நீங்கள் கட்டாயமாக அணிய வேண்டும் என்பதான ஒரு புதிய சட்டத்தை அங்கிருக்கின்றவர்களால் அது பிரயோகிக்கப்படுவதற்கான அழுத்தங்கள் கொடுக்கப்பட்டிருக்கின்றன. ஆனால் அவ்வாறான ஒரு ஆடையை என்னால் அணிய முடியாது என்று சொல்லி இப்பொழுது அவர் வேலையையும் விட்டுவிட்டு வீட்டில் இருப்பதான செய்திகளை நாங்கள் பார்க்கின்றோம். எனவே இந்த சட்டங்கள் என்பவை மிகச்சரியாக சட்டங்களை உருவாக்குகின்ற இடம் பாராளுமன்றம். பாராளுமன்றம் உருவாக்குகின்ற சட்டங்கள் முதன்மை சட்டங்களாக இருக்கின்றன. இவ்வாறு இருக்கின்ற சூழ்நிலையிலே ஒரு அரச காரியாலயங்களில் எவ்வாறு நடந்து கொள்ள வேண்டும் என்பது தொடர்பான சட்டத்தை அங்கே இருக்கின்ற புதிதாக வருபவர்களோ அல்லது ஏலவே இருப்பவர்களோ அவர்கள் நினைத்த மாத்திரத்தில் உருவாக்கி அவ்வாறான சட்டங்களுக்கூடாக ஒரு சமூகத்தினுடைய ஒரு அலுவலரனுடைய இருப்பு கேள்விக்குட்படுத்தப்படுமாக இருந்தால் ஒரே நாடு ஒரே சட்டம் என்பதில் அர்த்தமில்லை என்பதை இந்த இடத்தில் நான் சொல்லிக்கொள்ள ஆசைப்படுகின்றேன். சகல இடங்களிலும் வாழ்கின்றவர்கள் இந்த தேசத்திலே நாமும் ஒரு பிரஜை என்கின்ற பெருமையோடு வாழ்கின்ற வகையில் இந்த சட்டம் எல்லோருக்கும் பொதுவாக பிரயோகிக்கப்பட வேண்டும். அதே போலதான் இப்போது சில விடயங்களை சுட்டிக்காட்டலாம் என்றுதான் நான் ஆயத்தமாக வந்திருந்தேன். அதனுடைய நேரம் சுருக்கப்பட்டிருக்கிறது. இப்பொழுது வைல்ட் லைஃப் ஃபாரஸ்ட் அதிகாரிகளை பொறுத்தளவில் கூட இப்பொழுது வடகிழக்கிலே பல பிராந்தியங்களுக்கு சென்று அவர்கள் இது அரசாங்கங்களுக்கு அரசாங்கத்திற்கு சொந்தமானது வைல்ட் லைஃபுக்கு சொந்தமானது என்பதாக மக்கள் பயன்பாட்டில் இருக்கின்ற நிலங்களை அவர்கள் அபகரிக்கின்ற சில முயற்சிகளை செய்கின்றார்கள். அதிலும் குறிப்பாக நாம் பார்க்கின்ற போது ஒரு போகம் பயிர் செய்துவிட்டு அடுத்த போகத்திற்கு இடைப்பட்ட அந்த காலகட்டத்தில் யாருக்கும் தெரியாமல் சனிக்கிழமை ஞாயிற்றுக்கிழமைகளில் அதே போன்று இரவு நேரங்களிலெல்லாம் கற்களை இடுவதன் ஊடாக அவர்கள் அரசாங்கத்திற்கு சொந்தமானதாக சுவீகரிக்கின்ற சில நடவடிக்கைகள் பற்றி சில அதிகாரிகள் என்னுடைய கவனத்துக்கு கொண்டு வந்தார்கள். உடும்பன்குளம், செல்வவெளி, கோமாரி, ஆத்திமுனை, புதுவெளி, வேகாமம், துக்வெல்ல போன்ற 60ஆம் கட்டை, கிரான்கோவை போன்ற பல்வேறு இடங்களில் இவ்வாறு அரசு அதிகாரிகள் அவர்கள் பலாத்காரமாக திருட்டுத்தனமாக இவ்வாறு எல்லை கற்களை இட வேண்டிய ஒரு அவசியம் இல்லை. கம்யூனிட்டி ஆபீசர் என்று ஒருவர் பிரதேச செயலகத்தில் இருக்கிறார். இருக்கின்றார். எனவே அவரின் துணை கொண்டுதான் இவ்வாறு வைல்ட் லைஃப் அதே போன்று ஃபாரஸ்ட் அதிகாரிகள் அவர்கள் அரசாங்கத்திற்கு சொந்தமான அல்லது வனாந்திரத்துக்கு சொந்தமான இடமாக இருக்குமாக இருந்தால் அதனை அபகரிப்பதற்கென்பதான ஒரு முறைமை இருக்கிறது. அந்த முறைமையை விடுத்து இவ்வாறு நடந்து கொள்வது என்பது ஒரே நாடு ஒரே சட்டம் என்கின்ற ஒரு நிலைமை இந்த நாட்டிலே இல்லையா, அல்லது சிறுபான்மை சமூகத்திற்கு வேறு விதமான சட்டம் இங்கே பிரயோகிக்கப்படுகின்றனவா என்பதான கேள்வியை உருவாக்குகின்றது. அதே போலதான் இப்பொழுது அமைச்சர்களினுடைய செயலாளர்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள். சாதாரணமாக சிறுபான்மை சமூகத்திற்கான அநீதி இந்த நாட்டிலே நிகழ்வதை நாம் பார்க்கின்றோம். குறிப்பாக இந்த அமைச்சுக்களின் செயலாளர்களில் முஸ்லீம் தமிழர் சார்ந்த ஒருவர் கூட நியமிக்கப்படவில்லை. பல அலுவலகங்களுக்கு செல்கிற போது சொல்கிறார்கள், நாங்கள் மிகுந்த சீனியர்ஸ் ஆக இருக்கின்றோம், சிரேஷ்டமானவர்களாக இருக்கின்றோம், ஒரு 20 வருடத்துக்கு மேற்பட்ட அனுபவத்தை கொண்டிருக்கின்றோம், ஆனால் ஒரு முஸ்லீமாக இருக்கிறோம், ஒரு தமிழராக இருக்கிறோம் என்கின்ற காரணத்திற்காக செயலாளராக நியமிக்கப்படவில்லை என்று சொல்கிறார்கள். எனவே ஒரே நாடு ஒரே சட்டம் என்பது இந்த நாட்டில் அமுல்படுத்தப்பட வேண்டுமாக இருந்தால் அதுமேதகு ஜனாதிபதிக்கு நான் ஒரு வேண்டுகோளை விடுக்கின்றேன், இவ்வாறான நிலைகளிலும் சகல மக்களையும் பாதுகாக்கும் விதமாக சட்டம் பிரயோகிக்கப்பட வேண்டும். ஒரு சிரேஷ்டமானவர் அவர் எந்த இனத்தைச் சேர்ந்தவராக இருந்தாலும் அவருக்கான பதவி உயர்வு என்பது வழங்கப்பட வேண்டும். சிறுபான்மை இனத்தைச் சேர்ந்தவர் என்பதற்காக அவர் புறக்கணிக்கப்படுவாராக இருந்தால் அது அநீதியான ஒரு செயலாக இருக்கின்றது. எனவே நிறைய விடயங்களை சுட்டிக்காட்டுவதற்காக நான் முன்வந்தேன். குறிப்பிட்ட நேரத்திற்குள் சொல்லி முடிக்க முடியவில்லை. இருந்தாலும் இந்த விடயங்களை கருத்தில் கொண்டு சகல இனங்களை மதித்து ஒரே நாடு ஒரே சட்டம் என்பது சகல சமூகத்தை சார்ந்தவர்களும் ஒரே சட்டம் பிரயோகிக்கப்படுகிறது என்கின்ற உணர்வோடு பாதுகாப்போடு வாழ்வதற்கான சூழலை உருவாக்குவதுதான் என்பதை தெரிவித்து நன்றி கூறி விடைபெறுகிறேன்.
පිළිතුරු කතාව ගරු අජිත් නිවාඩ් ගබ්‍රාල් අමාත්‍යතුමා මිනිත්තු 15ක්.
ගරු මූලාසන වරුඩ මන්ත්‍රීතුමියනි, මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙම කල්තැබීමේ යෝජනාව ගෙනාපු අපේ ගරු එස්.පී. දිසානායක මැතිතුමාට. සාමාන්‍යයෙන් විවාදයට පත්වෙන්නේ නැති මාතෘකාවක් මුදල් කොමිසම පිළිබඳව. ඒ පිළිබඳව එතුමා අපේ අවධානම යොමු කරවලා අපි ඒ ගැන සාකච්ඡා කිරීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ සමගම මම හිතන්නේ මේ ගරු පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225න් මුදල් කොමිසමේ සේවය කරන්නට වාසනාව ලබාගත් එකම එක මන්ත්‍රීවරයා මම වෙන්නේ නැති. මම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට සේවය කරන කාලයේදී අවුරුදු 9ක් මේ මුදල් කොමිසමේ කටයුතු වලට මේ සමාජික හැටියට සේවය කළා. ඉතින් ඒ නිසා මුදල් කොමිසම පිළිබඳව මට යම්කිසි අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් වුණා. මුදල් කොමිසමෙන් කරන කාර්යභාරය ගැන මම අධ්‍යයනය කරලා තියෙනවා. මුදල් කොමිසමෙන් අපේ විවිධ මන්ත්‍රීවරු කිව්වා වගේ විශාල කාර්යභාරයක් සිදු වෙනවා. මුදල් වෙන් කරුවට පස්සේ මුදල් වෙන් කරන ගමම්ම මුදල් කොමිසම තමයි පළාත් 9 තුල පුනරුත්ථාපන වේදම් සහ ප්‍රාග්ධන වේදම් වෙන් කරලා ඒවා මොන විදිහට වේදම් කළ යුතුද කියන ඒ සියලුම කටයුතු වලට දායකත්වය ලබා දෙන්නේ මුදල් කොමිසම. ඒ නිසා මුදල් කොමිසමට සෑහෙන විශාල කාර්යභාරයක් සහ වගකීමක් තියෙනවා. ඉතින් එවැනි ආයතනයක කටයුතු පිළිබඳව කාර්ය සාධන වාර්තාව මෙම පාර්ලිමේන්තුවේ විවාද කිරීම මා දකින්නේ වැදගත් කාර්යයක් හැටියට. ඒ සමගම අපි දැක්කා මේ කාර්ය සාධන වාර්තාව පිළියෙල කරලා තියෙන ආකාරය. මම හිතන්නේ කාර්ය සාධන වාර්තාවක් පිළියෙල කරන්න පෙර ඒ කොමිසම හරහා හෝ ඒ ආයතනය හරහා සිදුවේ යුතු කාර්යභාරය ඉතාමත් මැනවින් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මම හිතන්නේ මේ අපේ රටේ රජය වෙනුවෙන් සියලුම ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි ලෙස ඒ අයගේ කාර්යභාරයන් පැහැදිලි කරලා දීලා තියෙනවා. 2020 අගෝස්තු මාසේ 8 වෙනිදා නිකුත් කරපු ඒ ගැසට් පත්‍රයේ සියලුම මන්ත්‍රීවරුන් සියලුම ඇමතිවරුන්ට කියලා තියෙනවා ඒ අයගේ ප්‍රමුඛතාවයන් මොනවද, එයාගේ කාර්යභාරයන් මොනවද, එයා යටතේ තිබෙන ආයතන මොනවද කියලා ඉතාමත් පැහැදිලි ලෙස විග්‍රහ කරලා තියෙනවා. මම හිතන්නේ ඕනම දෙයක් මනින්නට නම් ඒ
කාර්යභාරය පැහැදිලි ලෙස විග්‍රහ කරලා තියෙනට ඕනේ. අපිට මනින්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. ඉතින් මම හිතන්නේ දැනට මේ පාර්ලිමේන්තුවේ ඉතාමත් වැදගත් ලියකියවිල තමයි ඒ ගැසට් පත්‍රය. සියලුම මන්ත්‍රීවරුන්ට ඒක ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඒ කාර්යභාරය ලබා දීම වගේ අනිකුත් ආයතන වලටත් ඒ ඇමතිවරු ලබා දෙන්නට ඕනේ එවැනි ලිඛිතව තම තමන් කළ යුතු දේවල් පිළිබඳව. ඒ වගේම තමයි මම හිතන්නේ මේ මුදල් කොමිසමටත් ඒ අයගේ වගකීම, ඒ අය කළ යුතු දේවල්, ඒ අයගේ ඉලක්ක, ඒ අයගේ සම්පත්, ඒ අය කළ ඒ අය මනින්නට අවශ්‍ය වන ඒ සාධක සියල්ලම මේ කාර්ය සාධන වාර්තාවේ තියෙනට ඕනේ. මම මේ වුණාට දැක්ක දෙයක් තමයි එවැනි දත්ත මේ කාර්ය සාධන වාර්තාවේ නැහැ. ඉතින් ඒ නිසා මම එයාට දොස් කියනවා නෙමෙයි. මම හිතන්නේ ඉදිරියේදී අපි සියලු දෙනාම මේ කාර්ය සාධන වාර්තාවන් ගැන විග්‍රහ කරද්දී අපි එතනට ගෙන යන්නට ඕනේ මේ රට. සියලුම ආයතන තමන්ගේ කාර්යභාරය හරහා මනින්නට අවශ්‍යයි. ඒ අයගේ වැඩ කටයුතු සාර්ථකව කෙරේද නැද්ද කියලා බලන්නට අවශ්‍යයි. එතකොට තමයි මම හිතන්නේ රටක් හැටියට අපි සියලු දෙනාම දිගින් දිගටම වර්ධනය වන්නේ. ඉතින් එතනට ගෙන යන්නට පුළුවන් නම් මම හිතන්නේ බොහොම හොඳයි. දැන් හොඳ ආරම්භයක් ඇවිල්ලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ ඒ ගැසට් නිවේදනය හරහා. ඒ තත්වයේම අපි දිගින් දිගටම සියලුම ආයතනවලට ගෙන යන්නට අවශ්‍ය කියන එක මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. මගේ කාර්යභාරය හැටියට එක කරුණක් තමයි සියලුම ව්‍යාපෘති අපි මේ විග්‍රහ කරන්නට ඕනේ. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් we have to look at how well they have performed. ඉතින් ඒ වගේ ඒව මනින්දි අපිටත් දැන් තියෙනවා සියලුම ආයතනවල බාර දීලා තියෙන කාර්යභාරයන් සිදු වෙලාද නැද්ද කියලා බලලා ඒවා කොපමණ දුරට සිදු වෙලාද කියලා බලන්නට වෙනවා. ඉතින් අපි දැන් මනින්නට පුළුවන්. මම හිතන්නේ මගේ මිත්‍රයෝ එහා පැත්තේ මේ විපක්ෂයේ ඉන්න අයට පුළුවන් ඒක කරන්න. අපිට පුළුවන් අපේ මාධ්‍යරත් පුළුවන් ඒක කරන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කරුණක්. අපි ඒක ඉදිරියේදී ඒ විදිහට කරන්නට අවශ්‍යයි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ මුදල් කොමිසම එක කාර්තුවකට ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමිය එක කාර්තුවකට මේ මුදල් කොමිසම රුපියල් බිලියන 100ක් වෙන් කරනවා. බිලියන 100ක්. ඉතින් එහෙමනම් ඒ බිලියන 100ෙන් සිදුවෙච්ච කාර්ය මොකද්ද? ඒවා හරියට කෙරුණාද? ඒවායේ ඉලක්ක සපුරාලන්නට පුළුවන් වුණාද කියලා ඒ සියලු දේවල් මනින්නට අවශ්‍යයි. මෙවැනි වார்த்தාවකින් ඒවා කියවෙන්නට අවශ්‍යයි. මේ වார்த்தාවේ එවැනි දේවල් නැහැ. ඉතින් ඒ නිසා අපිට හරියට මේ ගැන හොයන්නට අමාරුයි. ඒ නිසා අපි ඒ ගැනත් මීට පසුව අපි ඒ අලුත් කල්චර් එකක්, ඒ අලුත් සම්ප්‍රදායක් අපි ඇති කරගන්නට අවශ්‍යයි. එවැනි දේවල් අපිට පුළුවන් වෙන විදිහට. දැන් අපි අලුත් විදිහට හිතන්නට ඕනේ. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා බොහෝ විට කියන එක දෙයක් තමයි think out of the box. අලුතෙන් හිතලා අලුත් විදියට හිතලා මේ කාර්යයන් අපි කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපේ මුදල් කළමනාකරණය කරද්දිත් අපේ රටේ ආර්ථිකය කළමනා කරද්දිත් අපි අලුත් විදියට හිතලා තිනවා. thinking out of the box. ඉතින් ඒ නිසා තමයි සමහර විට අර සාම්ප්‍රදායික ආකාරයටම හිතන අපේ සමහරක් මන්ත්‍රීවරුන්ට මේව හරියට තේරෙන්නේ නැතිව ඇති. ඒ නිසා තමයි සමහර විට ඒවා ගැන හරි අවබෝධයක් නැතුව ප්‍රශ්න කරන්නේ. අපි එහෙම වුණත් අපි ඒව ගැන ඒ අයට පැහැදිලි කරලා දෙන්නට කැමති. මම කීප සැරයක් මේව පැහැදිලි කරලා දීලා තියෙනවා. thinking out of the box එක කරද්දී බොහෝ අවස්ථාවලදී ඒකේ පසුබිම අපි පෙන්වලා දෙන්නට අවශ්‍යයි. ඉතින් මම ඒව ගැනත් අද පොඩ්ඩක් කතා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මට පෙර කතා කරපු මගේ මිත්‍ර අර්ෂ සිල්වා මැතිතුමා ඇහුවා කෝ සල්ලි කියලා මේව කරන්නේ. මම හිතන්නේ කෝ සල්ලි කියන ප්‍රශ්නය ඒ අයගෙම අහගන්න තිබුණ අවුරුදු 5ක් තිස්සේ. ඒ අය කෝ සල්ලි කියන එක බැලුවා නම් කෝ සල්ලි කියන එක මම උදාහරණ ටිකක් දෙන්නම්. 2014 දී අපේ රටේ පොලිය හැටියට අපි ගෙව්වේ බිලියන 400යි. 2019 වෙනකොට ඒක බිලියන 900ට වැඩි වෙලා තියෙනවා. ඔන්න බිලියන 500ක් නැතුව කියලා තියෙනවා. පොලිය විතරක් ගෙවලා. කෝ සල්ලි ඔන්න පොලිය ගෙවලා තියෙනවා. රුපියලේ අගය 130 ඉඳලා එකසේ අසූ පහ දක්වා අඩු වුණා. එහෙම අඩු වුණාම ගරු මූලාසනරුවට මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේ වෙන් කරන්නට අවශ්‍ය වෙන මුදල ඩොලර් ගැනීම සඳහා ණය ගෙවීම සහ ණය පොලිය ගෙවීම සඳහා ගන්න ඕනේ ඩොලර් වලට 2014 දී වෙන් කෙරුවේ රුපියල් 131 ගානේ නම් 2019 දී රුපියල් 85 ගානේ වෙන් කරන්න උනා. එතකොට ඒවට යන මුදල හිතා ගන්න පුළුවන් ඩොලර් බිලියන 6ක් 7ක් ගෙවන්න වෙනවා නම් අවුරුද්දකට ඩොලර් බිලියන 6ක් ගෙවන්න වෙනවා නම් 6 වෙනුවෙන් රුපියල් 40ක් 50ක් වැඩියෙන් ගෙවන්න ගියා නම් එතන බිලියන 300ක් යනවා. ඔන්න කො සල්ලි කියන ප්‍රශ්නෙට උත්තර. ඉතින් මම හිතන්නේ ඒ අය සමහරක් වෙලාවට අපිට පෙන්වන්න හදනවා මේ රටේ බදු බර අඩු කිරීම නිසා මේ ප්‍රශ්නය මතුණයි කියලා. 2019 වසරේදී මුල් අසනරුවට මන්ත්‍රීතුමිය මේ රටේ ඉලක්ක කරගෙන හිටියේ රුපියල් බිලියන 2200ක් එකතු කරගන්න බදු හැටියට. බදු සහ අනිකුත් ආදායම් හැටියට රජය එකතු කරගෙන හිටියා. ඒවට රටේ තිබිච්ච තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ආර්ථිකයේ පිරිහීම නිසා ඒ මුදල බිලියන 1800 දක්වා අඩු වුණා. බිලියන 400ක් එකතු කරගන්න බැරි වුණා. ඇයි බැරි වුණේ? ආර්ථිකයේ පිරිහීම නිසා. එහෙම පිරිහෙනකොට අපිට එකතු කරගන්න පුළුවන් තියෙන මාවතල් අඩු වෙනවා. ආදායමක් නැත්නම් ආදායම් බදු නැහැ. අලවියක් නැත්නම් වැට් නැහැ. අන්න ඒක තමයි සත්‍ය. ඉතින් ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි ඉස්සර පෙර කාලෙදී අපි කියන්නේ බදු ගනිද්දී බමරා මල නොතලා ගන්නට ඕනේ කියලා. ඉතින් එහෙම කරන්නේ නැතිකොට වෙන්නේ මල තලලා මල චප්ප කරලා බදුත් නැහැ මලත් නැහැ කාටත් මුකුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි 2019 ඉවරුණාට පස්සේ 2020 වෙනකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලේ කෙරුවා වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට පත් වුණාට පස්සේ අපි බදු අඩු කෙරුවේ. බදු අඩු කෙරුවම තමයි නැවත ආර්ථිකයේ වර්ධනය වෙන්නේ. ආර්ථිකයේ වර්ධනය අවශ්‍යයි. ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට ආර්ථිකයේ වර්ධනය වෙනකොට අපිට එකතු කරගන්න පුළුවන් වෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අපි බලාගෙන හිටියේ. මට හිතන්නේ ඒක ඉතාමත් සාර්ථකව කෙරෙන්නට තිබුණා. නැවත වරක් අපේ රටේ බදු ප්‍රමාණය අපිට එකතු කරගන්න තිබුණා. ඒ වුණත් අපිට සිදු වුණේ කොවිඩ් වසංගතය ඇවිල්ලා මාස 3ක් රට ලොක්ඩවුන් වුණා. ඒ රට ලොක්ඩවුන් වුණත් අපි දැන් අලුත් විදිහට හිතලා අලුත් මුදල් ගෙනෙන්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි 2020 අවසන් වෙන්නට ඉස්සරින් අපිට අවශ්‍ය වෙන මුදල් ලබා ගැනීම සඳහා අපි අලුත් ක්‍රමවේදවල මේ හඳුනලා දීලා තියෙනවා. ස්වැප් අරේන්ජ්මන්ට් එකක් අපි දීලා තියෙනවා. විදේශ මුදල් අපේ රටේ භාණ්ඩාගාර බිල්පත්වලට සහ භාණ්ඩාගාර බැඳුම් කරවලට එනවා නම් අපි ඒ අයට දෙනවා, මේ ස්වැප් අරේන්ජ්මන්ට් එකක් දෙනවා. ඒ අය මුදල් ගෙන ආපු ගානටම මුදල් ගෙන යන්නට ඉඩ දෙන්න ආකාරයේ ක්‍රමවේදයක්. ඒ හඳුන්වලා දුන්න අප තමයි අලුත් මුදල් රටට එන්නේ. ඒ මුදල් රටට ආවම මගේ මිත්‍රයාම කිව්වා නැවත වරක් රුපියල අධි ප්‍රමාණය වෙයි කියලා. ද රුපි විල් අප්‍රීෂියේට්. ඉතින් රුපියල අප්‍රීෂියේට් වෙනවා නම් මොකටද අපි බය නැතුවද අපිට දෙන්න පුළුවන් ඒ වගේ මේ ස්වප් එකක්. ඒ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. මම හිතන්නේ වැඩි කලක් යනට ඉස්සරේ මුදල් එන්නට පටන් ගනි. මුදල් රාශියක් මේ රටට ගලා එන්නට වෙයි. එහෙම ආවම අපිට පුළුවන් වෙයි අපේ රටේ ආර්ථිකය තවදුරට වර්ධනය කරගෙන යන්න. ඉතින් මම හිතන්නේ පොඩකින්ම මම හිතන්නේ අපි දැන් අලුත් විදිහට හිතන්නට අවශ්‍යයි. අපිට අහිමි වෙච්ච ඒ මුදල් නැවත අපි රටට ගලා එන්නට කටයුතු කරන්නට අවශ්‍යයි. මට හිතේ මම දන්නවා වැඩි කලක් යනට ඉස්සරින් මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. බොහෝ දෙනෙක් මම දැක්කා මේ ඉස්සරින් කතා කරනවා ඔබතුමාලාගේ මිත්‍රයෝ මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ කියලා. අද ඔබතුමාගේම කටින් කියවනවා. මෙතුමාගේම කටින් කියවනවා මේ කරපු දෙයින් රුපියලේ අධි ප්‍රමාණය වෙයි කියලා.
දැන් මෙහෙමයි, අපි දේශපාලනය කරාට අපි වෘත්තීය වේදියෝ.
මම දේශපාලනේ මේ කරන්නේ
මම ගැන කියපුනේ සකිව්වේ. එතකොට අපි වෘත්තීය වේදියෝ හැටියට අපි හැමදේම දේශපාලනය කරගන්න ඕනේ නැහැ ගරු ඇමතුම.
මේ සම්පූර්ණයෙන්ම කතා කරුවේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ. ඔබතුමා හොඳට දන්නවා.
ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ මේ වාගේ සල්ලි ගෙනාවොත් රුපියල අපිට පුළුවන් අධිප්‍රමාණ කරගන්න.
හරියට
ඒක තමයි මම කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි ගරු ඇමතුමා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රමාණය දෙන්නේ තෝරාගත්ත ව්‍යාපාරිකයන්ට පමණයි. ඩොලර් මිලියන 25ක් ඉඳලා ඩොලර් මිලියන 1000ක් ගේන කට්ටියට විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි මිනිහා ගෙනාවට ඒක ලැබෙන්නේ නැහැ. හැබැයි නමුත් මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි ගරු ඇමතුමා. මගේ ප්‍රශ්නේ උනේ දැන් රුපියල අව ප්‍රමාණ වුණොත් හරි එක්ක අධි ප්‍රමාණ වෙන්න පුළුවන් එක්ක අව ප්‍රමාණ වෙනවා. එතකොට probabilities මේක දෙක පැත්තටම තියෙනවා. අව ප්‍රමාණ වුණොත් අර ලාභය සම වෙන. ඒ පාඩුව දරා ගන්න කවුද?
මම උත්තර දෙන්න.
හත්.
දැන් ඔබතුමා මම හිතන්නේ හොඳට දන්නවා මටත් වගේ හොඳට මේක දන්නේ නැති ඔබතුමා බැංකුවක වැඩ කරලා තිබිච්ච නිසා දැන් ණයට ගත්තා නම් ඩොලර් වෙලින් ඩොලර් ණයට ගත්තා නම් ඔබතුමා ඊට පස්සේ ගෙවන්නේ අවුරුදු දෙකකින් පස්සේ නම් එතකොට ගෙවන්නේ මොන රේට් එකෙන්ද? රේට් එක තමයි අවුරුදු දෙකකට පස්සේ තිබෙන රේට් එක. එහෙමනම් ඒ රේට් එක ගැනත් ඔබ දන්නේ නැහැ එහෙනම්. ඒ කියන්නේ ඒ රේට් එකට තමයි ගෙවන්නේ. ඒක අධි ප්‍රමාණය වෙලා නම් ගෙවන්න තිබිච්ච රුපියල් ප්‍රමාණය අඩු වෙනවා. ඒක අව ප්‍රමාණය වෙලා තිබුණා නම් ගෙවන්න තියෙන මුදල වැඩි වෙනවා. ඉතින් යන්නේ ඒකෙන් තේරෙන්නේ එතන එදාට තියෙන රේට් එකට ගෙවන්න වෙනවා එහෙමනම්. ඉතින් එහෙනම් ඒ ලොස් එක කොහොමද තේනවා? ඒ ලොස් එක කොහොමද තේනවා? ඉතින් ඒක තේරුම් ගන්නටයි අවශ්‍යයි. දැන් ඔබතුමා අතුරු පසාන පොඩ්ඩක් ඉද වාඩිලා ඉන්න පොඩ්ඩක් අහගන්න. මම කියන එක. ඉතින් පොඩ්ඩක් ඉන්න මම මේ පැහැදිලි කරලා ඔබතුමාට මේ ගුරුවරයෙක් උගන්වද්දී අහගෙන ඉන්න ඕනේ පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් කලවල වෙටත් අහගෙන ඉන්න. ඉතින් එතනදී අපි එහෙම නිකන් ඔබතුමා උගන්වද්දී මම අහගෙන ඉන්නවා. මම උගන්වද්දී ඔබතුමා අහගෙන ඉන්න. දැන් මෙතනදී අපේ ඒ මුදල කොහොමදත් ඒක ගය වෙනවා. ඒකට මෙතනදී ඔබතුමා කියප එක එක කාරණාවක් හිතාමත වැදගත්. ඒ තමයි මෙහෙම මුදලක් එනවා නම් වෙන්නේ රුපියල අධි ප්‍රමාණය වීම. අපි දැක්කවක වෙනවා 2015 දී සහ 2016 දී. අපේ රුපියල ගරු මූලාසන රුවල මන්ත්‍රීතුමිය ඉතාමත්ම ස්ථායිව පැවතුණා 2013 දී සහ 2014 දී. ඒකට උනේ මොකද්ද? 2015 දී සහ 2016 දී රුපියල සීග්‍රයෙන් අව ප්‍රමාණය වෙන්නට පටන් ගත්තා. ඒ අව ප්‍රමාණය වෙන්නට පටන් ගත්ත එක හේතුවක් තමයි අපේ රටේ බැඳුම් කර සහ බිල්පත් වල තිබිච්ච මුදල් නැවත පිටරටට ගලා යාම. එතනදී අනේ ඉන්න පුතික අහගෙන ඉන්න පොඩක්. එතනදී උනේ බිලියන 3.4ක් තිබිච්ච ඒ සංචිතය බැඳුම් කර වල සහ භාණ්ඩාගාර බිල්පත් වල තිබිච්ච මුදල ගරු හර්ෂ සිල්ව මැතිතුමා ඔබතුමාලාගේ රජේ සිදුවෙච්ච ප්‍රශ්න නිසා නැවත ගියා. නැවත යනකොට රුපියල අව ප්‍රමාණය වුණා. දැන් ඔබතුමා කියනා වගේම නැවත එනකොට රුපියල අධි ප්‍රමාණය වෙයි. ඒතකොට අපිට තියෙන පාඩුවක් නෙමෙයි අපිට තියෙන ලාභයක් එතකොට. ඉතින් බොහොම හොඳයි ඒ தත්ත්වය ඔබතුමාට සන්තෝෂ ඇති.
හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා.
ටීචර් ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට දැන් මේක තෝරාගත් පුද්ගලයන්ට පමණයිනේ මේ දෙන්න හදන්නේ.
අපි තෝරගන්නේ ඕන කෙනෙක්ට පුළුවන්.
නෑ නෑ ඕන කෙනෙක්ට
බෑ. ඕන කෙනෙක් කියනවා නම් කරගන්න.
ඕනම කෙනෙක්ට බෑ. ඔබතුමා කියලා තියෙනවා මෙන්න මේ විශාල මුදල් ගේන්න පුළුවන් කණ්ඩායම් වලට විතරයි මේක කරන්න පුළුවන්.
දැන්
මම දැන් මෙහෙමනේ කබ්‍රාල් මහතුමා දැන් මේ ස්වොප් ඇග්‍රීමන්ට් එකක් කරනවා නම් මොකද ඔබතුමාත් දන්නවා මමත් දන්නවා ස්වොප් ඇග්‍රීමන්ට් එකකට මාකට් එකේ රේට් එකක් තියෙනවා. If you are hedging something meka hedge ganne garu amathuma this is a hedge hari obathumath hedge gana dannawa api hedge gana dannawa meka hedge ekak ethera me hedge ekak karana kota hedge ekata premium ekak tiyena ethera hedge eke premium ekak gewanne kawuda kiyala api ahana
ibe me there are zero swap source no
you did know
no.
That is you did a zero call a best you did a zero swap
the best swap is a zero swap now mr my dear friend, I have come here and explained it to you. If you do not understand it, I can't help that. But I am just saying, as you quite rightly mentioned, my friend, this money will come. And you all are frightened about that. You all are frightened that the rupee will appreciate, that this country will get back into the normal position and then there will be growth. And I think that will keep you all in the opposition for another long period of time. So you are very frightened about that. I can understand your plight. I can
understand. Trituma?
Honorable Minister, I'm asking a very simple question, and that is, who is taking the cost of the premium? I mean, are they getting it for free? are foreigners going to be able to hedge their exchange rate risk for free, or is there going to be a premium that they have to pay? That's okay. My question.
Now I will explain to you. Please sit down and listen, my dear friend. Now, when you give a swap of this nature, the money will come into the country. Are you frightened about that? You can answer after I finish. Are you frightened? Because you have been saying there is no money coming into this country. And during your period, you all couldn't get any money to come into this country. There were no FDIs. There was no money coming into the country through the foreign exchange for the treasury bills and treasury bonds. And that was an utter disaster. That is why the rupee in 1 year depreciated by 30 rupees. By 30 rupees, the rupee depreciated. And who had to pay that cost? Who had to? I am not here to answer your specific questions. I'm going to answer you overall so that you may understand. Right? So I am, you.
Honorable Harshadi Silva.
Mr. Minister, I'm asking you a very specific question. Is the government of Sri Lanka going to not charge a premium from the foreign investor who may invest in Sri Lanka government securities? That's the only question I'm asking. Is it for free?
As far as the government is concerned, the government has issued the operating instructions. Please go and read the operating instructions, Mr. Harshad, my dear honorable member, because if you read, you will get all the details. That is not up to you. But at the same time, I am trying to explain to educated assembly.
This August assembly, the tradition is, indulge me for a moment, please, is that normally if the minister is speaking, I'm asking you a specific question, honorable minister. You said no, you're the teacher, I'm the student in this discourse.
Yes.
Right? Whether if a foreigner brings more than $25 million and enters into a hedge agreement with the Central Bank of Sri Lanka or the government treasury, whether that hedge is going to carry a premium or not? That's my question.
The hedge will carry a premium or not because the operating instructions are clear. So please go and read that. At the same time, you cannot expect me to answer the question the way you want the answer, honorable member. So can you please listen to me? Please listen. Don't jump up and down all the time. Please listen. You have been doing that all the time, but now you have had a field day in this house. You have had a field day, but I must advise you that it's not so now, because there will be somebody who can explain things to you. Yes. So please listen. Again, you are jumping up and down. Please sit down patiently, and I will explain. Now, Garu Mulasanura Mantri Tumiya. මම බොහොම පැහැදිලිවම කියලා තියෙන්නේ මේ මුදල් ලංකාවට ගලා එනකොට ඒ කාලේදී මුදල් එළියට ගියා වගේ දැන් අලුත් මේ කාලය තුලදී මුදල් රටට ගලා එනවා මුදල් රටට ගලා එනකොට අපේ රුපියල අව ප්‍රමාණය වෙන්නේ නැහැ අධි ප්‍රමාණය වෙනවා ඒකම ඒ විනාඩි 4දී හර්ෂ සිල්වා මැතිතුමා කරපු කතාවේ ඉතාමත් හොඳින් එතුමා මේක කිව්වා මම කිව්වේ නැහැ. එතුමා මේක කිව්වා. ඒක එතුමාත් ඒක දන්නවා. ඉතින් ඒ නිසා මම හිතලා මම පැහැදිලි කරලා තියෙනවා ඉතාමත් හොඳට එතුමාට තේරුම් ගන්න පුළුවන් විදිහට. මේ තවදුරටත්
අපිට ඔබතුමාට තව මිනිත්තු 4ක කාලයක්
තියෙනවා. I have time, but I don't need to explain everything to you. You go and learn that. You learn your stuff. I will have to give the speech that I want to give.
ගරු රංජන් රාමනායක මහතුමා
ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා ආර්ථික ගුරුවරයෙක්
ෆෝඩේක කියන්න ඕනේ මේ
අරු මේ ස්පීකර්තුමේ ස්තුති ගරු මුදල් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න එතුමා කිව්වා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබ ආර්ථික ගුරුවරයෙක් කියලා මට අහන්න කැමති ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මට පොඩ්ඩක් වෙරිෆයි කරගන්න සර්
ගරු අමාත්‍යතුමා ඉඩ දෙනවා නම් අහන්න පුළුවන්
ඔව් මම දැනට ඉඩ දෙන්නේ නැහැ ඔබ බාහිරලා ඉන්න මම කියන්න මම ඒ ගැන හොඳ මම පොතක් පොත ලියලා පොතේ තියෙනවා මෙතන ලයිබ්‍රරි එකේ ඔබතුමාට පුළුවන් නම් කියලා පොත කියවන්න. මේ පොත බොන්ඩ් ස්කෑම් කියලා පොතක් මම ලියනවා කවර් අප් කියලා. ඔබතුමා ගිහිල්ලා ඒක කියවන්න මේ ඒක ඇති මේ ලයිබ්‍රරි එකේ. ඔබතුමා ලයිබ්‍රරි කියලා තියෙනවනේ. මොකද්ද? ඒක ඔබතුමා කිව්වට ඒ බොරු. ඒකත් තියෙනවා පොතේ. ඒකත් පොතේ තියෙනවා. ඒකත් ගිහිල්ලා කියවන්න. ඒකත් ගිහිල්ලා කියවන්න පොතේ. ඒක තමයි මම ඔබතුමාට කියන්නේ. ඒ පොත ලයිබ්‍රරි එකේ තියෙනවා. ඔබතුමා යන්න ලයිබ්‍රරි එකට. ඉතින් පොත තියෙනවා ලයිබ්‍රරි එකේ කියලා කියවන්න. ඉතින් ඒක තමයි උත්තරේ. ඒක තමයි උත්තරේ. ඔබතුමා පොත් කියවන්න පුළුවන්නේ. පුළුවන්. එහෙනම් යන්න ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි ගිහිල්ලා ඉල්ලන්න පොත.
ගරු ඇමතිතුමා තව මිනිත්තු 3යි.
ඒ පොතේ ලියන ඒ පොත තියෙනවා The Great Bond Scam Cover Up කියලා. ඒ පොත කියවන්න. From 2015 to 2019. So please go and read it. Please ඒව ඔක්කොම තියෙනවා. ඔබතුමා ගිහිල්ලා ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඔබතුමා ගිහිල්ලා කියවන්න. ගිහින් බලන්නකෝ. ඉතින් ඔබතුමාට කලබලේනේ මේ රාමනායක මන්ත්‍රීතුමා. ඔය ඒක තමයි ඔබතුමාට දැන නැති ඉඳලා තමයි මම කියන්නේ. කරුණාකරලා යන්න. ලයිබ්‍රරි යන අද හන්දාවේ යන්න. අද හන්දාවේ ගිහිල්ලා ඒක කියවන්න. හොඳයි. ඒක පොරොන්දුවක්ද? පොරොන්දුවක්ද ඒක? ඉතින් පොරොන්දුවක් නම් මම දැන් කියන්න විතර ටික.
ඔව්.
දැන් ගරු මොලා
රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා
ඒ කියන්නේ ආර්ථික විද්‍යා විශේෂඥතුමා කියනවා මට කියලා පොත කියවන්න කියලා. මගේ ප්‍රශ්නය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා 2005 සිට 2015 වෙනකන් බොන්ඩ් ස්කෑම් එක 889 බිලියන් යහපාලනේ හොරකම 11 බිලියන් කියලා. 11 බිලියන් වලට 12 බිලියන් හොයාගෙන කසුන්
පරිසේන
එතකොට අර්ජුන ඇලෝසිය සේරංගම රිමාන්ඩ් කරලා ඉවරලා ඒ සල්ලි බ්ලොක් කරලා දිනා ආයතන 26ක්. එතකොට ඒ අර
පර්පචුවල් වීසා එක ඔබතුමාට
පාලේ දෙන්නේ නැහැ.
ඔව්. ගරු මන්ත්‍රීතුමා ඇමතුමාගේ පිළිතුරු කතාව අවසාන කොටස මෙතුමාගේ ප්‍රශ්නයට ඔබතුමා උත්තර දෙන්න.
මම උත්තර දෙන්න. මම එතුමාට උත්තර දෙනවා. ඒ පොතේ පිටු 300 ගණක් තියෙනවා. 359ක්. ඒ පිටු 359 කියලා කියවන්න. මම ඊළඟ දවසේ ඕනනම් ඒකේ ප්‍රෙෆරන්සස් උත් දෙන්නම් ඔබතුමා මේ කියන කතාව වලට. ඒ නිසා එතුමාට මම දෙන උපදෙස් තමයි ගරු මුලාසිනරුවල මන්ත්‍රීතුමිය මේවා ගැන කියවන්නට ඕනේ. මේ වෙලා තියෙන්නේ කියවන්න නැතුව ඇවිල්ලා නිකන් කෑ ගහනකොට මේ ගරු සභාවම අපි මං හිතන්නේ මේ හැලුවට ලක් කරනවා. මම පොතක් ලියලා තියෙනවා. ඉතින් මම මට අඩු ගන්න පොතක් ලියන්න පුළුවන් නම්
ඒ
වතුමාට පොත කියවන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පොත කියවලා මම ටේබල් කිරුවත් ඒ නිසා පොත කියවලා බලලා ඊට පස්සේ ඒ ගැන කතා කරන්න කියලා මම ඉතින් ආරාධනා කරනවා. දැන් මම කියන්න යන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි ලෙස මේ වගවීම ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දීලා තිනවා මේ ගැසට් පත්‍රයේ. ඒ හරහා අපිට පුළුවන් දැන් ඉදිරි කාලය තුලදී ඒ ආදර්ශය අරගෙන සියලුම ආයතන ඒ ආකාරයට වගවීම ඒ වගවෙන විදිහට මේ කාර්ය සාධන වාර්තාවල් සකස් කරන්න. ඒක තමයි මම හිතන්නේ මේ රටේ වෙන්නට ඕනේ. මේ රටේ අවුරුදු 5ක් තිස්සේ සිදු වෙච්ච නැති දේ තමයි ඒක. කිසි කෙනෙක් දන්නේ නැහැ මොනවද වෙන්නට ඕනේ කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ ආයතනවල තියෙන කටයුතු මොනවද කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ ආයතන වැඩ කෙරුවද නැද්ද කියලා. අන්තිමේදී අවුරුදු 5කට පස්සේ මිනිසුන්ට දැනුණා ඒක. ඒ නිසා තමයි ඒ පක්ෂයේ සීළු දෙනාම ගෙදර යව්වේ. ඉතින් ඒ නිසා
ගරු එමෙතුමා කාලය අවසන්
අවසන් කරනවා. මම විනය ගරුක ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් හැටියට කාලයට මම ගරු කරනවා. ඉතින් ඒ නිසා ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා මේ කාලය මට ලබා දීම පිළිබඳ. මගේ ගරු මිත්‍රවරුනුත් ඇවිල්ලා මේ ගැන මගෙන් මේ යම් දේවල් ඉගෙන ගැනීම ගැන මම සන්තෝෂ වෙනවා. ඔබ ඉතින් ඒ නිසා ඉදිරියේදීත් එතුමාට මේ වගේ දේවල් කරගන්න පුළුවන් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතිතුමා. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල්තබමි.